ගරු දිනේෂ් ගුණවර්ධන අමාත්‍යතුමා විනාඩි 15යි. ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමා මූලාසන.
Deputy Chairman of Committees, Garu නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි, අද දිනේ පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව විශේෂයෙන් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට අවස්ථාව සැලසීමට පුළුවන් වීම අපි කාටත් අගය කරන්නට පුළුවන්. සභානායකවරයා හැටියට මම නැගී සිටියේ ඒ පිළිබඳ විශේෂයෙන් ඒ සභාපති ආචාර්ය චරිත හේරත් මන්ත්‍රීතුමා ඇතුළු සියලු මන්ත්‍රීතුමන්ටත් ඒ වාගේමයට සහාය වුණු විගනාධිපතිවරයාට ස්තුතිවන්ත වෙන්න. කෝප් කමිටි වාර්තාවේ අද දිනේ විවාදයට ගැනෙන අවස්ථාවේ විශේෂ වාර්තා කීපයක අවධානය යොමු වෙනවා. සඳහන් කර විදිහට ඔඩිටර් ජෙනරල් ඔන් රික්වෙස් ඔෆ් ද සෙක්ටෝරියල් ඔවර්සයිට් කමිටි ඔෆ් පාර්ලිමන්ට් ඔන් එනර්ජි රිගාඩින් ද ප්‍රොකියුර්මන්ට් ඔෆ් ද ලංකා කෝල් කම්පැනි ලිමිටෙඩ් ෆෝ ලක්විජය පවර් ස්ටේෂන් නොරචෙලේ ස්පෙෂල් ඔඩිට් රිපෝර්ට් on Central Expressway, Special Annual Report of the Operational Activity of the Lakhvijaya Power Station, Environmental Impact, the Environmental Audit Report on Water Pollution in the Kalani River, Special Audit Report on the Procurement of Printing and Handing Over the Lottery Tickets from the Computer-Based Lottery Draw of the National Lotteries Board, Special Audit Report on the role performed of the Information Technology Agency of Sri Lanka pertaining to the digitalization in the public service. මේ කාරණා සියල්ලම අති වැදගත්. පාර්ලිමේන්තුවට අණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අතුව පූර්ණ බලයක් මුදල් පිළිබඳ තිබෙනවා. පාර්ලිමේන්තු විකාශනයේ පුරාම මුදල් බලය මතයි පාර්ලිමේන්තු විකාශනයේ නීතිමය ව්‍යවස්ථාවන් ඇති කිරීමේ බලයත් ලැබිලා තියෙනවා. බදු ගෙවන ජනතාවට යළි පිළිතුර දීමට පාර්ලිමේන්තුව බැඳී සිටින නිසා බද්දක් පනවන්නේ නම් එය මූණ දෙන ජනතාවට පිළිතුර දීමට පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. එය කෙසේ ලබා ගන්නවද, එය කෙසේ පරිහරණය කරනවද, එය කෙසේ ආයෝජනය කරනවද කියන වැනි ඉදිරිය සඳහා වූ ගන්නා වූ තීරණයන් අපි ඉතාම වැදගත් ලෙස ගැඹුරින් කල්පනා කරන්නට ඕනේ. ඒ පිළිබඳ කෝප් කොමිටිය සභාපතිතුමා හා ඒ සාමාජිකයන් අරන් තිබෙන විශේෂ කැඳවීම හා වාර්තාවන් සුවිශේෂව පිළිබඳ දක්වා තිබෙන අදහස් අපි අගේ කන්නු. රජයේ හැටියට අපට ලබා දී හැකි සෑම සහයෝගයක් මේ අවධානයට ගෙන ඇති බරපතල මූල්‍ය උල්ලංඝනයන්, ඒ වගේම බරපතල නීතිමය උල්ලංඝනය සහ පරිපාලනමය උල්ලංඝනය කිරීම අවධානයට ගත යුතුමයි. වඩා යහපත් අනාගතයකට අපේ මූල්‍ය පාලනය ගෙන යන්න නම් ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට තිබෙන වගකීම් කොටස මේටත් වඩා වැඩි කිරීමට පුළුවන්ද කියන ප්‍රශ්නය තමයි අද නියෝජ්‍ය කාරක සභාපතිතුමනි අපේ අවධානය යොමු විය යුත්තේ. නැත්තම් වාර්තාවක් සාකච්ඡා කොට වාර්තාවට සම්බන්ධ වෙන හිටපු භාරකාරයන් හා වර්තමාන භාරකාරයන් එක එක අංශේ සැලකිල්ලට හෝ විවේචනයට ලක් කිරීම පමණක් නොව කුමක්ද ඊළඟ පැත්තේ ඊට පසු ගත හැකි පියවරවල් පාර්ලිමේන්තුව අන්න ඒ පිළිබඳ අවධානය යොමුකොට ක්‍රියා කිරීමට පුළුවන් ක්‍රියාවලිය ගැන මම හිතන්නේ තවමත් අපේ නීතිමය ව්‍යවස්ථා ශක්තිය අඩුයි. එය නිසා එය සාකච්ඡා කොට ජාතික වශයෙන් අවශ්‍ය වේලාවකදී අපි ඉදිරිය සඳහා මේ සොයා ගැනීම වලින් ඊළඟට ගත යුතු පියවරවල් බලාපොරොත්තුවෙන් නැතුව නමුත් පැහැදිලි මඟ පෙන්වීම ඇති නීති බවට පාර්ලිමේන්තුව පත් කිරීම සඳහා මැදිහත් වීම මං හිතන්නේ සභාපතිතුමා හා කමිටුවත් පාර්ලිමේන්තුවත් අවධානය යොමු කළ යුතුයි. ඊළඟ කාරණේ විශේෂයෙන් ගේන්ට කැමති විගනාධිපතිවරයා ඔඩර් ජෙනරල් වරයාගේ වාර්තාවල් මේ සැලකිල්ලට ගන්නවා. සහ විවිධ ආයෝජනයන් ගැන සැලකිල්ලට ගන්නවා. විවිධ විගණනයන් පැවැත්වීමට හැකියාව තිබෙනවා. මූල්‍ය විගණනය, කාර්ය සාධන විගණනය, ව්‍යවහාරික විගණනය, පරිසරණ විගණනය, නීතියට අනුකූල ගණදෙනුවා ක්‍රියාකාරම් පිළිබඳ සහ අපි ලබන ඉලක්කයන් සපුරා ලී තිබෙනවාද. අපේ මහා යෝජනා ක්‍රම ගණනාවක ඉලක්කයන්ට කිට්ටු වෙන්නත් බැරි වී තිබෙනවාදත්. මේ ආයෝජනයේ මූල්‍යමය ආයෝජනය ප්‍රාග්ධනයත් සහ වියදම් කරපු ක්‍රියාදහමයත් ඒ වගේම ඇතිකර ගත හැකි ප්‍රතිඵලයට ලැබෙන් නැත්තං එය විශාල අර්බුදයක් අපේ රටේ. මෙය සමස්තයක් වශයෙන් සෑම විගණන වාර්තාවකම තිබෙනවා. ඒ පිළිබඳ කෝප් කමිටුව දැඩි අවධානය යොමු කරන්නට කියලා මම අවධානය කරනු. අපේ චරිත හෙරත් ආචාර්යතුමාට මට සිහිපත් කරන්න කැමති මේ සභාවේ ලංකාවේ සිටපු විශිෂ්ටතම ඉංජිනේරුවෙක් මගේ මිත්‍ර ලක්ෂ්මන් කිරියල් මැතිතුමා දන්නෝ. අපේ රට ANS කුලසිංහ විශිෂ්ටතම ඉංජිනේරුවෙක්. මොකද ඔහු කිව්වේ සමනල වැව ස්ථාපිත කරන වෙලාවේ මේ ස්ථානයේ ස්ථාපිත කරොත් සමනල වැවේ බලාපොරොත්තු වෙන දහරිතාවය ලැබෙන්නේ නැහැ. සමනල වැවට කරන ආයෝජනය මේ තක්සේරු කරන ලද මුදලට වඩා විශාල වශයෙන් වියදම් වෙනවා. පොළොව යට කාන්දු වෙන ජලය කාන්දු වෙන ස්ථානයක තමයි මේක ස්ථාපිත කරන්න වැරදි ලෙස එතුමාගේ මතය පසු කාලෙක සනාතු වුණා. විවිධ අවස්ථාවල් වල යලි යලි පණ ගන්නන්නට දැවැන්ත මුදලක් වියදම් කරන්න සිදු වුණා. කිසිවකු වරදකරුවෙක් වෙලෙමුනේ නැහැ. මෙන්න සිදු වෙලා තියෙන දේ කෝප වාර්තාවකට අවුරුදු ගණනාවකට පෙරාතු විදුලි බලය අඩුවෙන් නිෂ්පාදනය කරන්න සිද්ධ වුණා. ජලය අඩුවෙන් යවන්නට සිද්ධ වුණා. වාරිමාර්ගයට ඉහළට මට්ටමට ගේන්න නැතුව ජලය පහළ මට්ටමකින් බෙදා හරින්න සිද්ධ වුණා. අපේ රටේ විශිෂ්ටතම ඉංජිනේරු ANS කුලසිංහ මහතාගේ උපදෙස් ඒ වෙලාවේ පිළි නොගැනීම නිසා. මම මේක උදාහරණයක් විතරයි කියන්නේ. ගරු නියෝජකාරක සභාපතිතුමනි, මම සම්පූර්ණයෙන් අගය කරනවා. එක මේ කාරණාවල් හැම එකක් ගැන කතා කරන්න නොලැබුණත් එක කාරණාවක් මේ අපේ රාජ්‍ය ආයතන මුලින් දෙපාර්තමේන්තු හැටියට ආරම්භ වුණේ බොහෝ විට බ්‍රිතාන්‍ය කාලේ. ඒවා හමුදා දෙපාර්තමේන්තු හැටියට වුණා. ඊට පස්සේ රජයේ වැඩ කොටසක් කර්මාන්ත ශාලාව යටතේ තිබුණා. ධාරණයක් ලෙස ද ඔල පස්සුම DI Department of Industries really they initially made shoes for the army. Finally DI became a department of industry. Later on DI became a corporation which came under the Pope. Thereafter DI was privatized and DI slowly went out of the state exchequer and control. ඒ නිසා අපි සෑමදේම සංස්ථාවක් හැටියට ගෙන යනවාද? එසේ නැත්නම් සමාගම් පනත යටතේ රාජ ආයතන ගිනිනවද? එහෙම නැත්නම් හවුල් සමාගම් හැටියට ගෙන යනවාද කියන කාරණාව පිළිබඳ වර්තමාන ආර්ථික ලෝකයේ අලුත් ක්‍රියාමාර්ග සඳහා අවශ්‍යයි. නමුත් රාජ ආයතනයක් ඒ කුමන ලෙස හැදරුව ඇති ආයතනයක තිබුණද එය පරීක්ෂා කිරීම හා ක්‍රියා කිරීමේ බලය විගණාධිපතිවරයාට හා ඒ පිළිබඳ වූ කොටස වෙනුවෙන් මැදිහත් වීමට පාර්ලිමේන්තුවට බලයක් තිබිය යුතුයි. This has been so in Germany. Lufthansa was a state investment but a company came and as a company for development. But German parliament went into the matters whenever it reflected on the amount of the investment the government had made. Tenisa api aluten kalpana karana alut thirana ganna shaktiyak thiyena abiyogya walata tikmanin thirana ganna one satiganam maasaganam samara tan wala balan innakota Sri Lankawata wena paadu ati visalai. E nisa eveni aayatana diha aluten balan mama thawa ekak kaaranamak deka kiyala mage kathawa wassan karno garu sabhapati tumani me api dannawa parliamentuwe දීර්ඝ කාලයක් තිස්සේ මේ වගවාද වෙනකොට මේ හැම ආයතනයකම චරිත හේරත් සභාපතිතුමනි නියෝජනය කරන බාණ්ඩාගාරයේ නියෝජිතෙක්. බාණ්ඩාගාරයේ නියෝජිතෙක් සෑම සංස්ථාපිත ආයතනයක අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. How can one make mistakes? Who's answerable? The Treasury, the State Exchequer. How can they make mistake and later on come and say it was a mistake, it was an error, it was a waste? මම හිතනවා මේක තමයි බරපතලම තැන අපි තීරණ ගැනීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමු යුත්තේ. එවැනි තීරණ ගන්නා වූ සෑම තීරණයක්ම මේ ආයතනවල අනුමත කිරීම භාණ්ඩාගාර ලේකම්තුමා වෙනුවෙන් ඉන්න අධ්‍යක්ෂකවරු විසින් කරනවා. ඉතින් ඒක හැමදාම වාර්තාවට යනවා. මගේ මිත්‍ර හිටපු මුදල් රාජමතුමා මෙතන ඉන්නවා. මේ ප්‍රශ්නවලට ස්ථීර වැඩ පිළිවෙලක් නැමැතිනම් රාජ්‍ය ධනය, රාජ්‍ය වියදම සහ රාජ්‍ය බලාපොරොත්තු වෙන ඉලක්කයන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මූල්‍ය අර්බුදය, හිඟ අයවැය ලේඛනය, ආර්ථික අර්බුදවලට සෑම අවස්ථාවකදීම මූණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ගැන අවධානය යොමු කළ යුතු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමු කළ යුතු ක්‍රියාමාර්ගයක්කට අවදි කිරීමක් මේ වර්තාව ඉදිරිපත් කළ තියෙනවා. අවසාන වශයෙන් මා දීර්ඝ කාලයක් නියෝජනය කරපු කැලණි මිටියාවතේ ජනතාව, කැලණි ගඟ, මහා පෙරකුම්භාවන්ගේ කතාව හැමදාම අපේ රට කියනවා. ඒ අපිව පණ ගන්වලා තියෙනවා. ඒ තමයි ලොකුම විගණනේ රටට කියා දුන්නේ. අදහැලන කිස් ජල බිඳුවක් ප්‍රයෝජනයට නොගෙන මහමුදට යන්නට ඉඩක් නොදෙමු කියන එක. දැන් අරම් බලන් කැලණි ගඟ එක පැත්තකින් ගම්පා දිස්ත්‍රික්කේ, මෙහා පැත්තෙන් කොළඹ දිස්ත්‍රික්කේ, ඊට යාබදව කෑගල්ල දිස්ත්‍රික්කේ සිරිපාදේ දක්වා වැඩි වෙනවා. කැලණි ගඟට කරන හානිය එළිදරව් කිරීම ගැන මේ කාරක සභාවට අපි ස්තුතිවන්ත වෙනවා. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජීවත් වෙන ප්‍රදේශයක මේ කැලණි ගඟේ අපවිත්‍ර භාවයට කවුරු හරි වැරද්දක් කරනවා නම් ඒ වැළැක්වීමට දැන්වත් අවදි වෙන්නට මේ වාර්තාව උපයෝගී වේවා කියලා අපි මම විශේෂයෙන් මේ පළාත නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හැටියට කියනවා. ගම් වතුර එනවා යනවා, කෝටි ගාණක් අපි වැය කරනවා. අපි ගම් වතුරට යට වෙච්ච දේවල් වලට වන්දි ගෙවනවා කෝටි ගාණක්. නමුත් ලංකාවේ කැලණි ගඟ සම්බන්ධතා සංවර්ධන වැඩපිළිවෙලක් අද දක්වා ක්‍රියාත්මක වෙලා නැහැ. සාකච්ඡා වුණා, හැම ආණ්ඩුවක් යටතේම සාකච්ඡා වුණා. නමුත් කේන්ද්‍රීය ගංගාවක් ලෙස මේ පළාත්වලට පමණක් නොව, බස්රාහිර පළාතට පමණක් නොව, සබරගමු හා අනෙක් ප්‍රදේශ කරා ගමන් කරන බහුකාර්ය ගංගාවක කේන්ද්‍රස්ථානය හැටියට මේ ගඟ දිහා බලන්න ඕන. කොළඹ නගරයට වතුර දෙන මේ ගඟ අපවිත්‍ර වීමේ බහනකකම මේ කමිටුව හෙළදරව් කළා තියෙනවා. ඒට අවදි වෙන්න කියලා ඔබතුමාලගේ පණිවිඩේ මත ඒට අවදි වෙන්න කියලා අදාළ ආයතන, රාජ්‍ය සංස්ථාවල් ඉංජිනේරුවරු හා තීරණ ගන්නා උදවියට කියාපාන්න ඕනේ. ඇස් දෙකට බලාගන්න පුළුවන් සමහර තැන්වලට ගියාම. අපි පැමිණිල්ලක් කරහට පැමිණිල්ල සලකන්නේ වැරදි උත්තරයක් දෙනවා. ගිය සතිය අපේ රටේ ප්‍රධාන පාරක් කැලණිගඟ අයිනෙන් යන ප්‍රධාන පාර කැලණිගඟේ වතුරවලට කඩා යෑමේ භයානක කමට පැමිණ තියෙනවා. ඒ ගැන පැමිණිලි කරා. නමුත් සාධාරණ ඇත්ත උත්තරයක් දුන්නේ නැහැ. ඒ මගේ හැරියක්. මම මේ කියන්න ඕනේ අපි මහජන නියෝජිත හැටියට. ඊළඟට කරු කතානායකතුමනි මේ වාර්තාවේ තිබෙනවා. අපි අවසානයෙන් සොහන් කරන සොහන් පිටි හේදි හේදි කැලණිගඟට යන්න තිබෙන තර්ජනය ගැන මම හිතනවා මේවා එවැනි දේ එළිදරව් කරමින් හෝ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරමින් පරිසර අධිකාරිය මීට වඩා මැදිහත්වන ක්‍රියාදාමයක් ඇති අධිකාරියක් බවටත් පත්වීමට අවශ්‍ය නීති මදි නම් ඒ නීති හදලා දෙන්න ඕනේ. අපි මේ සමහර ආයතනට වෙලා තියෙන නීති මදි වාර්තා තියෙනවා, ක්‍රියාත්මක කරන්න නීතියක් නැහැ. පාර්ලිමේන්තුවට උත්තර දෙන්න ඕනේ. පාර්ලිමේන්තුවට උත්තර නොදී කොහොමද මේ වර්තාවල් වසරින් වසර ඉදිරියට ඇදී කෝටි ගණන් මහජන මුදල පමණක් නොව ඒ ආයතන ඒ බහරකාරත්වය ඇති අය අපට කාලෙන් කාලේ නික්ම යනවා.
Thank you. Honorable M.A. Sumandiran, you have 10 minutes.
Thank you, Mr. Deputy Chairman, for the opportunity to say a few words at this adjournment debate on the COPE report to Parliament. Honorable Leader of the House just concluded talking about the importance of protecting our environment, and due to the shortage of time, I only wish to deal with some of those aspects connected to the environment. But before I get to that, I want to draw the attention of this House to an important issue that arose this morning at the consultative committee meeting of the Ministry of Forests and Wildlife. My colleagues, Honorable Sridharan and Honorable Chanakyan Rasamanikam, were present at that meeting and tried to raise certain issues of which Honorable Rasamanikam had given prior notice and was part of the agenda. The Honorable Minister presided, but they were not allowed to raise those matters, and members of Parliament who were present there from the government benches shouted that down, shouted at them saying Kotiya, Trastavadi, LTTE, and both members had to walk out saying, well, if that is what you want, that is what you will have. This is a most unfortunate incident, and I want to place on the record that this happened this morning at the consultative committee of the Ministry of Forests and Environment, presided over by the Honorable Minister. Sad moment in this House. I see the Leader of the House coming back to his chair. I am told that only Honorable Chandima Veerakkodi, and I must put that also on record, protested and said that this is unbecoming behavior and told his colleagues not to behave in that manner. But the others did this, and two of our members of parliament had to leave the consultative committee. Now, coming to the environmental issues, there is a report of the Auditor General on Lakhvijaya power plant and the environmental impact. There is the water pollution in the Kalani River, which is a very serious issue, and the environmental audit report concerning that. But I want to raise two matters concerning the environment. One is the marine environment, particularly in the northern seas, about which we staged a protest a few days ago, a procession in the sea. As many say, a novel way of protesting, but yes, we did that with a few hundred boats, because there is a practice of using bottom trawlers in that area. Bottom trawling completely destroys the marine environment. It scrapes off the seabed with corals, everything in it. And most of what it scrapes off, about 80 to 90%, are thrown away because they are of no use. Now, this causes serious environmental pollution, not just for us now, but more for succeeding generations. We will not have any fish. And it is because of this, for a long time we have been agitating that this practice must stop. I myself brought a private member's bill in 2013. There was no time to bring that after various committees and all of that, that private member's bill goes through. That parliament was dissolved. And subsequently in 2016, I brought another private member's bill, which when Honorable Mahinda Amaravira was Minister of Fisheries, he took it and brought it as a government bill. And I withdrew my private member's bill and it was passed as and now remains on the statute books as Act No. 11 of 2017, which amended the Fisheries and Aquatic Resources Act, making quantum trawling an offence. Now, this was done after high-level consultations with the Government of India. I'm saying this because there is a plural attempt to make this protest as something that was done against India. That's far from the truth. I have with me, which I will table now, a joint statement issued on the ministerial level talks on fishermen issues between India and Sri Lanka, dated 5th of November 2016, at which I participated. It's recorded here. And the first matter that was agreed in this is that the it says, I'll read it, I quote, expediting the transition towards ending the practice of bottom trawling at the earliest. So it was agreed between the two countries that the practice of bottom trawling must end at the earliest as far back as November 2016. But unfortunately, 5 years later, I tabled that joint statement in English. I also tabled it in Tamil, which the Ministry of External Affairs of India issued. I'll read that part in Tamil. இந்தியாவுக்கு எதிராக இந்த மீனவர் போராட்டம் நடத்தப்பட்டதாக பொய்யான பிரச்சாரம் ஒன்று செய்யப்படுகிறது. அதனால் இந்திய வெளிவிவகார அமைச்சு 2016 November 5 வெளியிட்ட கூட்டறிக்கை பிரதியை நான் சமர்ப்பிக்கிறேன். அதிலே இரண்டு நாடுகளும் இணங்கிக் கொண்டதாக தெளிவாக சொல்லப்பட்டிருக்கிறது. இழுவை மடி தொழில் கூடிய விரைவிலே நிறுத்தப்பட வேண்டும் என்று. ஆகவே இந்த விடயத்திலே உத்தியோகபூர்வமாக இரண்டு நாடுகளுக்கு இடையிலே எந்தவிதமான வேறுபாடும் கிடையாது. இந்திய தமிழ்நாட்டு மீனவர் சங்க செயலாளர் கூட சொல்லியிருக்கிறார், இது தடை செய்யப்பட வேண்டியது எங்களுக்கு தெரியும், இந்த போராட்டத்திலே நியாயம் இருக்கிறது என்று எங்களுக்கு தெரியும், இயேசுராஜா என்பவருடைய அறிக்கையிலே சொல்லியிருக்கார், ஆனால் இது எங்களுக்கு துக்கத்தை தருகிறது, எங்களை இதை செய்ய விடுங்கள் என்று சொல்லியிருக்கிறார். முதல் சொன்னதுக்கும் பிறகு சொன்னதுக்கும் தொடர்பில்லை, ஆனால் அவரே
ஏற்றுக்கொண்டிருக்கிறார்,
இது தடுக்கப்பட வேண்டியது என்று அவரை ஏற்றுக்கொண்டிருக்கிறார். The other matter that I want to raise is sand mining that is going on in both the north and the eastern provinces. Honorable Rasamanikam, who is here, has raised this issue about the sand mafia in the east. Now in the north, also in Mana, in Kilinochi, in Vavuniya, in Mulativu, and even in Jaffna. 2 days ago, I was present in Coimbatore in Udaya Kadirgamam, and I witnessed with my own eyes illegal sand mining happening on private land. On private land, and the owners of those lands are scared to even put their heads out of the window in their houses because they get threatening calls. When they call the police, the police give their numbers to the sand miners, and the sand miners in turn call them and say, why did you complain to the police? Don't you have a daughter? We know the time you come back from work. This is open daylight robbery that is happening with the connivance of the police, and I personally witnessed it just 2 days ago. This is something that cannot be allowed. This must stop. Even with regard to bottom trawling, and I'll finish with that, there are local trawlers, almost 500. That must stop. There is a law that has been passed. The Ministry of Fisheries must enforce that law. It has been reported that the local trawlers, each of the trawlers pay 5,000 rupees, I'm concluding, sir, 5,000 rupees per boat, per night, to the minister's protection money. And that is why it is being permitted to go on. And this must end. Thank you.
Thank you. Honorable M. Muzamil, you have 9 minutes.
Garu Karak Sabha Sabhapatthumani, Visheshima Mama Mulim Stutivanto in our come to a Sabhapatthumata, and me Varta Vidripat Mulla, Vagimita Maharavat Katavaka the Parliament to Pavatima Sambandin, Visheshima Peter Matatin Padahanam Prashitamai, Itihase Purama P. Kop Kamitu Artavan, විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කරලා තිබෙනවා. ඒ කෝප් කමිටුව බොහෝ අවස්ථාවල ඉතාම හොඳ සාධාරණයක් මේ පාර්ලිමේන්තුව ඇතුලේ කරනවා. ඒ වාර්තාව ඉදිරිපත් කිරීමෙන් තමන්ගේ වගකීම ඉෂ්ට කරනවා. නමුත් මේ හෙළිදරව් කරන කරුණු සම්බන්ධයෙන් ගත යුතු ඊළඟ ක්‍රියාමාර්ගයන් හරියටම සිද්ධ වෙනවද කියන විමර්ශනයක් අපි ඇත්තටම පාර්ලිමේන්තු විදියට කරන්න ඕනේ. රටේ සිදුවුණු මහා පරිමාණ වංචා පිළිබඳව බිලියන ගණන් පාඩු පිළිබඳව මහජන මුදල් බිලියන ගණන් නාස්ති කිරීම පිළිබඳව ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සහ වෙනත් අනීතික ක්‍රමවේදයන් පාවිච්චි කරගනිමින් කිරීම පිළිබඳව මේ වාර්තා වලින් හෙළිදරව් කිරීමක් කරනවා. ඒකට ඒක හෙළිදරව් කරපු ඒවා එතනින් එහාට ඒවා නිවැරදි කිරීම සඳහා එම රටනම් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොයිතරම් දුරට ගිහිල්ලා තියෙනවද කියන එක පිළිබඳව මම හිතන්නේ අපි පාර්ලිමේන්තුවක් විදියට ආපස්සට හැරලා බලන්න ඕනේ. ඒ වගේම අද කෝප් කමිටුවේ සභාපතිතුමා ස්ලික්ට් ආයතනය ගැන මේ හෙළිදරව්ව කළා. අතන මේක ගත්තහම විශාල ඇඟ කිලිපොලා යන හෙළිදරව්වක්. එකම පුද්ගලයේ එකම ආයත එහෙට මෙහෙට කැරකිලා එකම පුටුවල ඉඳගෙන කරපු සෙල්ලම් තමයි මේ හෙළදරව් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවා සම්බන්ධයෙන් අපි හිතනවා අපේ රජය යටතේ නිවැරදි ඒ අදාළ අමාත්‍යාංශ මගින් නිවැරදි ක්‍රියාමාර්ග ගනී කියලා. ඒ වගේම කැලණි ගඟේ ජල දූෂණය පිළිබඳව. ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක්. ඊටාම බලගත්ු ආයතන තිබෙනවා. ඒ කැලණි ගඟ කියන්නේ අපේ විශාල සම්පතක්. ඒ සම්පත ආරක්ෂා කර ගැනීම සඳහා අපි සැබෑ ලෙසම ගත හැකි සෑම උත්සාහයක්ම ගන්න ඕනේ. නමුත් අවාසනාවකට සිද්ධ වෙන්නේ සමහරක් වෙලාවට ඒ නිලධාරීන් විවිධ බලපෑම් වලට එහෙම නැත්නම් විවිධ සන්තෝෂම් වලට යටත් වීමෙන් මේ මහඟු පරිසර පද්ධතිය මේ හානිය විශාල වශයෙන් අද වෙනකල් නවත්වා ගැනීම අසීරු වෙලා තිබෙන්නේ. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ හෙළිදරව් කරන හෙළිදරව් ඒවා නිසියාකාරව නීතිය ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙයි කියලා. ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා කෝප් කමිටුව වගේම අපේ පාර්ලිමේන්තුව ඇතුළෙත් විනිවිද භාවය කියන එක පැහැදිලිවම තිබිය යුතුයි. මොකද මම උදේ ගරු කතානායකතුමාගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් බලාපොරොත්තු වුණා. නමුත් ඒක වරප්‍රසාද ප්‍රශ්න ගණයට අයත් නොවන නිසා ලේකම්තුමා මාව දැනුවත් කළා ඒක වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බැහැ කියලා. ඉතින් මම මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ මන්ත්‍රීවරු නොමඟ යවමින් සමහර අවස්ථාවල සිදුවන දේවල් පිළිබඳව මේ මගේ කතාව ඇතුලේ හෙළිදරව් කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි දන්නවා ඕනෑම මන්ත්‍රී කෙනෙකුට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඉතින් තිස්සත්නායක මන්ත්‍රීතුමත් ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළා. මානව හිමිකම් සංවිධාන සංස්ථාගත කිරීම සඳහා වූ 50 කැටුම්පත. එතකොට මේ ඉදිරිපත් කරද්දී මේක මීට කලින් 2013 9/30 වෙනි දින ෆාරුක් මහත්තයා විසින් ඉදිරිපත් කළා තියෙනවා. ඊට පස්සේ 2015 9/8 වෙනි දින අලි සහීර් මවුලානා මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඒකට මේ මේකෙන් පළවෙනි දේ තමයි පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා එම පනත් කෙටුමත මගින් දැනට ස්වාධීන ආයතනයක් ලෙස ක්‍රියාත්මක මානව හිමිකම් කොමිසම් සභාවේ බලය රාජ්‍ය නොවන සංවිධානයකට පැවරීම සඳහා කටයුතු කරනවා කියලා විශේෂයෙන් ජාතික සංවිධානය ඇතුළු පාර්ශ්වයන් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගියා. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණය මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවිය යුතුයි ඕනෑම මන්ත්‍රී කෙනෙක් ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනාව. ඒ වගේම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුකූල විය යුතුයි. එතකොට ඉහත පාර්ශ්ව විසින් ගොනු කරන ලද ඒ කියන්නේ ඒ නඩුව අංක 33 ඇලයිරක් 20යි 21 දරන ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකතුමා විසින් මේ පාර්ලිමේන්තුවත් දැනුවත් කළ තිබෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව 2018 මාර්තු 7 දින මෙම ගරු සභාව විසින් සම්මත කරන ලද ස්ථාවර නියෝගවල පෞද්ගලික මන්ත්‍රීවරයෙකු විසින් පනත් කැටුම්පතක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා පැහැදිලිව ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි කියලා තියෙනවා. ඒ අනුව ඕනෑම ගරු මන්ත්‍රීවරයෙක් පෞද්ගලික මන්ත්‍රී පනත් කැටුම්පතක් ලබා දුන් පමණින් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒක ලබා දීපුවාම අපේ පාර්ලිමේන්තුවේ නිලධාරීන් ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද කියලා සොයා බලන්න ඕනේ. ඒ වගේම ඒ පිළිබඳව නීතිවරයාගේ විශේෂයෙන් හැම පනත් කැටුම්පතක්ම එසේ කිරීම ප්‍රායෝගික නැද්ද කියන තර්කය වෙනම එකක්. නමුත් විශේෂයෙන් මානව හිමිකම් වගේ පනත් කැටුම්පත පෞද්ගලික එකක් ආපුවාම ඒ පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය විමසිය යුතුයි කියලා 52.3 පැහැදිලිව සඳහන් වෙනවා. මෙම සිද්ධියට අදාළ නඩුවේ මූලිකවම ඉදිරිපත් වුණු තර්කය තමයි නීතිපතිවරයාගේ මතය ලැබිලා නැහැ කියන එක. එනිසා ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි මෙලෙස මානව හිමිකම් සංවිධාන සංස්ථාපිත කිරීම සඳහා පනත් කැටුම්පත පිළිබඳව ගරු නීතිපතිවරයාගේ මතය ලැබී තිබෙනවාද කියන එක එදා නඩු තීන්දුවේදී ලැබිලා නැහැ කියලා හෙළිදරව් වුණා. නමුත් මේ පාර්ලිමේන්තුවට ඒ පිළිබඳව අපි හිතනවා යම්කිසි සොයා බැලීමක් කරන්න අවශ්‍යයි කියලා. ඒ වගේම මා දන්නා තරමින් නීතිපතිවරයා ඔහු දැනුම් දීලා තියෙනවා මේ පනත් කැටුම්පත මීට කලිනුත් ඇවිල්ලා තිබෙනවා 2013 3 මාසේ 7 ඒ අනුව කැබිනට් තීරණය අනුව කටයුතු කරන්න කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. එසේම නීතිපතිවරයාගේ මතයේ යම් පනත් කැටුම්පතක් සම්බන්ධයෙන් ලැබී නොමැති අවස්ථාවක සභාව කළ යුත්තේ ක්‍රියා කළ යුත්තේ කෙසේද කියන එකත් ස්ථාවර නියෝග 52.6 සඳහන් වෙනවා. එසේම මේ සඳහා ලිඛිත මතය නොලැබී නම් 52.6 කටයුතු කළද නැද්ද කියන එකත් අපි පාර්ලිමේන්තුවේ සොයා බලන්න ඕනේ. මොකද මේ පාර්ලිමේන්තුවේ සමහර තැන්වල මොකද 37 නායක මන්ත්‍රීතුමත් මම දැක්ක පත්‍රයකට කියලා තිබුණා පාර්ලිමේන්තුවේ බිල් ඒ අංශයෙන් තමයි එතුමට මේක ලබා දුන්නේ කියලා. ඒ අනුව එතුමා ඉදිරිපත් කිරීම පමණයි කළේ කියලා. එතකොට කාටද මේ උනන්දුව තියෙන්නේ අනවශ්‍ය පනත්? සමහර අන්තවාදීන්ගේ ඌමනාවන් අනුව ඒ අන්තවාදී ඌමනාවන් ඉටු කිරීම සඳහා ඒ ආණ්ඩුකම ව්‍යවස්ථාවට ඒ වගේම රටේ මූලික නීතියට ස්ථාවර නියෝග වලට පටහැනි ආකාරයේ පනත් ඉදිරිපත් කරන්න ඌමනාවක් තියෙන කාටද? ඒක නීත්‍යානුකූල පෞද්ගලික මන්ත්‍රී යෝජනා විදිහට චක්‍රෙන් චක්‍ර එක එක මන්ත්‍රීවරු ලව්වා කරගන්න ඌමනාවක් තියෙන සමහර නිලධාරීන් කවුද? මේ පිළිබඳව සොයා බලන්න ඕනේ. එහෙම නැතුව මේවා අපට හොඳට තේරෙනවා එක එක තැන්වල පළපැදියම් වල අන්තවාදීන්ට ඌමනාවක් තියෙනවා මේ වගේ වැඩ කරන්න. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා මේ පාර්ලිමේන්තුවේ සඳහා යොදා ගන්න ඉඩ දෙන්න එපා. විශේෂයෙන් කෝප් කමිටුව මේ හෙළිදරව් කිරීම වගේ මේවා ඇතුලේ නීති අස්සෙන් වින්ගලා යන්න ඉඩ නොදී ආරක්ෂා කර ගැනීම මහජන නියෝජිත වශයෙන් අපේ වගකීමක් කියලා ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
Thank you. Honorable Vijita Herath, you have 10 minutes.
ගරු නියෝජ්‍යකාරක සභාපතිතුමනි, මට මතකයි එදා ගල්ලංගුරු වංචාව පිළිබඳව අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරනකොට ආණ්ඩුවේ විවිධ ඇමතිවරු ඒක යටගහන්න ඒ වංචාව යටපත් කරන්න විවිධ ප්‍රකාශ නිකුත් කරා. නමුත් අද පැහැදිලිව කෝප් කමිටු වාර්තාවෙන් ඔප්පු වෙනවා මේ ගල්ලඟුරු ගෙන්වීම පිළිබඳ මහා වංචාවක් සිද්ධ වුණා කියන එක. එදා උසාවියට පවා අපිට යන්න වුණා. නමුත් ඒවා විවිධ බලයන් පාවිච්චි කළ යට කරාට අද කෝප් කමිටු වාර්තාවෙන් නැවත හෙළිදරව් වීම කිරීම පිළිබඳව විශේෂයෙන්ම කෝප් කමිටු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම කැලණි මිටියාවතේ විශේෂයෙන්ම කැලණි ගඟ දූෂණයට ලක්වීම පිළිබඳව විවිධ අවස්ථාවලදී ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක එකරාශි වෙලා අපි විවිධ මැදිහත් වීම කරා. ඒ හැම මොහොතකදීම ආණ්ඩුව විවිධ අවලාද නගමින් ඒවා යටපත් කරා. නමුත් කෝප් කමිටු වාර්තාවෙන් අද පැහැදිලි වෙලා තියෙනවා විවිධ අයථාක්‍රම මගින් මේ කැලණි ගඟ දූෂණයට ලක් වෙනවා කියලා. ඉතින් ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ පාර්ලිමේන්තුව කියන්නේ මූල්‍ය බලයේ තියෙන ආයතනය. සියලු මූල්‍ය කටයුතු පාලනය විය යුත්තේ පාර්ලිමේන්තුව හරහා. අපි දන්නවා දවස් කීපයකට පෙර නැනෝ නයිට්‍රජන් ලංකාවට ආනයනය කරා මේ පොහොර ප්‍රශ්නයට විසඳුමක් විදිහට. නැනෝ නයිට්‍රජන් ගෙන්වීම සඳහා ඉන්දියානු ගොවියන්ගේ පොහොර සම්පකාර සමාගම, ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කෝපරේටිව් ලිමිටඩ් කියන සමාගමට අපි ලංකාවෙන් මුදල් ගෙවලා තියෙනවා. මේ මුදල් ගෙවපු ක්‍රමය මොකක්ද? මේ පාර්ලිමේන්තුව දැනගන්න කැමති. කොහොමද ඒ සල්ලි ගෙව්වේ? ට්‍රෙෂරි එකෙන් මහජන බැංකුවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. පහුගිය 18 වෙනිදා US ඩොලර් 1.257 මිලියන මහජන බැංකුවෙන් TT නිකුත් කරන්න කියලා. ඇත්තම ගත්තොත් සල්ලි වෙනුවට අර තාක්ෂණික ක්‍රමවේදය පාවිච්චි කළා මේ මුදල් මුදාහරින්න කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මහජන බැංකුවේ පාරිභෝගිකයෙක් වෙනවා ගිණුම් තියෙනවා ලංකා පොහොර සමාගම. තු ලංකා පොහොර සමාගම හරහා තමයි එහෙමනම් අඩුම ගානේ ඉන්දියානු සමාගමට මුදල් ගෙවිය යුතු වෙන්නේ. නමුත් ඒ මොකක්වත් නැතුව PB ජයසුන්දර මහත්තයා උඩින් මැදිහත් වෙලා මහජන බැංකුවට නියෝග කරනවා වෙනම පෞද්ගලික ගිණුමක් මහජන බැංකුවේ ටවුන් හෝල් සාඛාව විවෘත කරන්න කියලා. මොකද ඒ මහජන බැංකුවේ විවෘත කරපු සාඛාවේ නම යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් account. ඒ කියන්නේ එක්සත් ගොවි අරමුදල සමාගම කියලා සමාගමක් එක පාරට 18 වෙනිදම පටන් ගන්න. ඒක මහා අරුම පුදුම රටක්. ඉතින් මහජන බැංකුවේ සල්ලි පෞද්ගලික සමාගමකට ට්‍රාන්ස්ෆර් කරන ලේසි පාසු ගාණක් නෙමෙයි. ඩොලර් මිලියන 1.257ක්. රුපියල් වලින් ගත්තොත් ගරු කාර්ක සභාපතිතුමනි රුපියල් කෝටි 29 29 කෝටි 32 ලක්ෂයක්. 29 කෝටි 32 ලක්ෂයක් වෙන අරමුදලක් පුද්ගලික ගිණුමකට මහජන බැංකුව කොහොමද යවදාන්නේ? මේ ගිණුමේ කවුද ඉන්න ඩිරෙක්ටර්ස්ලා මේ සමාගමෙ? එක්කෙනෙක් ඉන්නවා ජී මොහන්ටි පෙරේරා. කවුද මේ මොහන් පෙරේරා කියන්නේ? අපි දැනගන්න කැමති ආණ්ඩුවෙන් කවුද මේ රජයේ නිලධාරියෙක්ද? පෞර සමාගම් අයිතිකාරයෙක්ද? ඊළඟ අනිත් එක්කෙනා තමයි PVGM වීරසිංහ. මොහන්ටි පෙරේරායි වීරසිංහයි කියන ඩිරෙක්ටර්ස්ලා දෙන්න ඉන්න සමාගමක් ගිය සඳුදා 18 වෙනිදා පටන් ගන්නවා යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් account කියලා. ඒකෙ ගිණුමට රුපියල් කෝටි 29 කෝටි 29ක් මහජන බැංකුවේ යවනු ඩොලර් වලින්. ඒ යවපු මුදල් වලින් ඒ සමාගම ඩොලර් ලක්ෂ 3ක් ගෙවනවා ඉන්දියානු පොහොර සමාගමට. තව ඩොලර් 50,000ක් ගෙවලා තියෙනවා ෆ්‍රේට් චාර්ජස්. තව ඩොලර් 37,000ක් ගෙවනවා පැල් සඳහා. එහෙම ගත්තම ඇත්තම ගත්තොත් කෝටි 29න් වියදම් කරලා තියෙන්නේ 9 කෝටි 20 ලක්ෂයයි. කෝටි 20 කෝටි 12 ලක්ෂ 50,000 රුපියල් වලින් ගත්තොත් මේ ගිණුම තියෙනවා. ඉතින් ටවුන් හෝල් මහජන බැංකු සාඛාවේ පුද්ගලික දෙන්නෙක්ගේ ගිණුමක් විවෘත කරලා රජයේ අරමුදල් මහජන බැංකුව හරහා මේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව මම විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලෙවත් දන්නේ නැහැ මේක කියලා. කොහොමද මේ ගනුදෙනු වෙන්නේ? අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය බලය තියෙනවා කියලා කෝප් කමිටුවෙන් පරීක්ෂා කරනවා. කෝප් කමිටුවට පිටින් මේව වෙන්නේ. දැන් මේ සල්ලි කොහොමද මෙතෙන්ට ට්‍රාන්ස්ෆර් කරේ? මේ TT ක්‍රමවේදයට අනුව මේ සල්ලි ගෙවීම කොහොමද වෙන්නේ? ඒ විතරක් නෙමෙයි ගරු සභාපතිතුමනි, මේ ඩිරෙක්ටර්ස්ලා දෙන්න 18 වෙනිදම මහජන බැංකුවේ දිගින් දිගටම ඉල්ලීම් කරනවා ඉතුරු සල්ලි ටික රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා. මොකටද මේ රුපියල් වලට පරිවර්තනය කරන්නේ? ඉන්දියාවෙන් ඉස්සරහටගෙන නයිට්‍රජන් සඳහා සල්ලි ගෙවන්න නම් ඩොලර් නියෝනි. මොකටද මේ රුපියල් වලට පරිවර්තනය කරන්න කියලා. මෙතන මහා පරිමාණ සිද්ධියක් වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. එනිසා අපි ආණ්ඩුවෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා වහම මේ පිළිබඳ හොයා බලන්න. මෙරට ජනතාවට ඒ ගැන දැනගන්න කැමති. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට මූල්‍ය බලය තියෙන ආයතනයේ විදිහට අපි දැනගන්න කැමති කොහොමද මේ පුද්ගලික ගිණුමකට පුද්ගලික දෙන්නෙක්ගේ අධ්‍යක්ෂ මණ්ඩල දෙන්නෙක් ඉන්න සමාගමකට මෙවැනි මුදලක් මහජන බැංකුව හරහා ට්‍රාන්ස්ෆර් කරේ කොහොමද? රජයේ මුදල් ඒ විදිහට ට්‍රාන්ස්ෆර් කරන්න තියෙන නෛතික බලය මොකක්ද? දැන් මේ පොහොර ගෙන්වීම පිළිබඳ මහා දැවැන්ත ආන්දෝලනයක් රටේ තියෙන වෙලාවේ ගොවියන්ට පොහොර නැතුව හතර වටෙන් ගොවි ජනතාව මහපාරේ දුක් විඳින වෙලාවේ කෝ 29 කෝටියක් සල්ලි මේ විදිහට එහාට මෙහාට මාරු කරන්න මොකද්ද තියෙන නෛතික බලය? එනිසා ගරු සභාපතිතුමනි, ඒ පිළිබඳ වහාම මැදිහත් වීමක් පරීක්ෂණයක් මේ පාර්ලිමේන්තුවට හැකි ඉක්මනින් ලබා දෙන්න කියලා අපි ආණ්ඩුවට ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. පාර්ලිමේන්තුව තව දවස් කීපයක් යනවා ඊළඟ කැඳවීම දිනේට. එතන එහෙම කල් ගන්නේ නැතුව අදම පුළුවන් නම් මේ පිළිබඳ උත්තරයක් දෙන්න. අද මෙතෙන්දි උත්තරයක් දෙන්න බැරි නම් ගරු ඇමතිතුමාලා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙක් මාධ්‍ය හරහා මේ රටේ ජනතාවට හරි වහාම උත්තරයක් දෙන්න. මෙහෙම පුද්ගලික ගිණුමක් මොහන්ටි පෙරරගේ නමින්, වීරසිංහ කියන පුද්ගලයාගේ නමින් යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් ලිමිටඩ් කියන කම්පැනි එකක් එක දවසෙන් හැඳුනුම්පත් අංක ටිකවත් හරියට දීලා නැහැ. රුපියල් වලට පරිවර්තනය කරන්න කිව්වම මහජන බැංකුවේ නිලධාරි කියනොත් ඒ ඩිරෙක්ටර්ස්ලාගේ ඩෙන්ටි කාඩ් නම්බර්ස් ටිකවත් තාම ඇවිල්ලා නැහැ කියලා. එහෙම කොහොමද රුපියල් වලට මාරු කරන්නේ? මේ මෙහෙම තමයි පිල්ලියන්නේ. ගල්ලඟුරු වංචාවල් මේ වගේ තමයි මේක. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, අපි දන්නවා රක්ෂණ ක්‍රමය කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා හඳුන්වා දීපු ක්‍රමයක්. ලෝකයේම පිළිගත් ක්‍රමය තමයි සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක්. රක්ෂණ සමාගම් ගොඩක් තියෙනවා අපේ රටේ. රක්ෂණ ඒජන්තවරු ඉන්නෝ. ඒ හරහා සිද්ධ වෙන මේ ක්‍රියාවලිය නියාමනය කිරීම සඳහා රක්ෂණ නියාමන කොමිසමක් පිහිටවලා තියෙනවා. ඒ සඳහා වෙච්ච විශේෂ පනතක් මගින් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි රක්ෂණ නියාමන කොමිසම කොයිතරම් දුරට තමන්ගේ රාජකාරිය දිටු කරනවද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ අහිංසක ජනතාවගේ රුපියල් 100 200 500 එකතු කරන සල්ලි තමයි ඇත්තම ගත්තොත් මේ රක්ෂණ සංස්ථාවේ කෝටි ප්‍රකෝටි ගණන් වලින් එහා මෙහා වෙන්නේ. ජංගම දුරකථන වලින් දැන් අලුත් ක්‍රමයකට රක්ෂණ වීමේ ක්‍රමවේදයන් හදලා තියෙනවා. ඒ වගේම ෆිනෑන්ස් සමාගම් ලීසින් කම්පැනි වලින් වාහන ගන්නකොට ලීසින් කරනකොට ලීසින් සමාගම රක්ෂණය කිරීමත් දැන් බාර අරන් තියෙනවා. හැබැයි රෙගියුලේටරි බොඩියකේ වගකීම තමයි ලීසින් කම්පැනි රක්ෂණ ජොබ් එක කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ සඳහා වෙච්ච විශේෂ අනුමැතියක් අවසරයක් ගත යුතුයි. මොකද රක්ෂණය කරන්න පුළුවන් රක්ෂණ සමාගම් වලට සහ ඒජන්ට් වලට විතරයි. ලීසින් කම්පැනි වලට ඒක කරන්න බෑ, අයිතියක් නැහැ. මොබයිල් සමාගම් වලට, ජංගම දුරකථන සමාගම් වලට රක්ෂණය කරන්න අයිතියක් නැහැ. ඒ බලය තියෙන්නේ රක්ෂණ සමාගම් වලට සහ ඒජන්තවරුන්ට විතරයි. නමුත් රක්ෂණ නියාමන
කොමිසම
පහුගිය කාලේ පුරාවට ඒ පිළිබඳ පරීක්ෂණයක් කළා. ඒවා පාලනය කළා නැහැ. අද මෙච්චර කොරෝනා වසංගතයක් ඇතුළේ ආර්ථිකය කඩන් වැටෙනකොට රක්ෂණ සමාගම් ලාභ ලැබුණා. ලීසින් සමාගම් ලාභ ලැබුණා. ඉතින් ජනතාව අහන කොහොමද ලීසින් කම්පැනි ටික විතරක් ලාභ ලැබුවේ කියලා. හැම මොබයිල් ෆෝන් එකෙන්ම ගොඩක් සමාගම් මේ රක්ෂණ ක්‍රමවේදය අනුගමනය කරනවා. 30%-40% ලාභාංශයක් උපයනවා. දාන රුපියල් 100ෙන් දන්නේ මත නැතුව සාමාන්‍ය පාරිභෝගිකයන් රුපියල් 20-30ක් ඉන්ෂුරන්ස් වලට කැපෙනවා. හැබැයි අපි දන්නවා සමහර සමාගම් තියෙනවා 24,00,000ක් ඉන්නවා රක්ෂණය වෙලා තියෙනවා. 64,000යි මේ වෙනකොට ඒ සොච්චම් රක්ෂණය ලබා දීලා තියෙනවා. ඉතින් මේක පිළිබඳවත් මේක පිටිපස්සෙත් මහා මාෆියාවක් තියෙනවා. හොඳට හොයලා බලන්න. මුදල් අමාත්‍යාංශයේ ඉහළම නිලයේ ඉන්න ආටිගල මහත්තයාගේ පුතා වැඩ කරන්නේ රක්ෂණ කම්පැනියක. එතකොට මේ රක්ෂණ නියාමන කොමිසම් සභාවේ ජොබ් එක රාජකාරිය හරියට වෙනවද වෙන්නේ නැත්තේ ඇයි කියන එකට හේතු
හොයාගන්න පුළුවන්.
ඒ නිසා ගරු සභාපතිතුමනි, අපේ රටේ සල්ලි කෝටි ප්‍රකෝටි ගණන් මේ විදිහට අයිතා පැත්තට යන්නේ මේ සම්බන්ධයෙන් විධිමත් නියාමනයක් පාලනයක් නැතිකම නිසා. ඒ නිසා වහම රක්ෂණ නියාමන පිළිබඳ කොමිසමත් මේ කෝප් කමිටුවට ගේන්න අපි සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ඉක්මනින්ම රක්ෂණ නියාමන කොමිසම ගෙනෙන්න. ඒකේ අධ්‍යක්ෂකවරයාගේ පඩිය විතරක් රුපියල් 105යි. ඒ විතරක් නෙමෙයි, ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ තියෙන ඒ කාර්යාලයේ මාසික කුලිය රුපියල් 140යි. මේරට රුපියල් 100 ජංගම දුරකථන වලින් හම්බ කරන සල්ලි වලින් තමයි ඒවා ගෙවෙන්නේ. මේසා විශාල නාස්තියක් වෙනවා. ඉතින් මේක තමයි ආර්ථිකය
කඩාවැටෙන හේතුව. ඒ
නිසා ඒව පාලනය කරන්න වහම කටයුතු කරන්න ඉල්ලා සිටමින් මා නතර වෙනවා.
Thank you. Honorable SB Design Ayaka, you have 11 minutes. Order, please. Honorable Chanakyan Vasamanikam to the chair.
කතා ගන්න.
ගරු සභාපතිතුමනි, අපේ මහාචාර්ය චරිත හේරත් මැතිතුමා මේ කෝප්ප පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති හැටියට පත් වුණාට පස්සේ අපි දැක්ක බොහොම උනන්දුවෙන් බොහොම කැපවීමකින් මේ කාරක සභාවේ කටයුතු සිද්ධ වෙනවා. ඒ පිළිබඳව මම එතුමාට මගේ විශේෂ ස්තුතිය පුද කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය පිළිබඳ මේ තියෙන වාර්තාව ගැන. එතුමාට සහ කෝප් කමිටුවට ලැබිච්ච තොරතුරු අනුව මේ වාර්තාව සකස් කරලා තිබුණා. මේ ශ්‍රීත ආයතනය පිළිබඳව මම හොඳට දන්නවා. මේක මුල ඉඳලම මේක කටයුතු කෙරිච්ච හැටි ආරම්භ කරපු හැටි දන්නවා. ඒ නිසා මම කියන්න කැමති අපි සභාපතිතුමාගේ සටහනේ තියෙන පළවෙනි කාරණය මේ කැබිනට් අනුමැතියේ ලැබුවයි කියන එක වැරදි. කැබිනට් එක මේකට එකඟ වුණා. එකඟ වෙලා කැබිනට් එක මේකට ලොකු උනන්දුවක් ගත්තේ ඇත්තටම රිචඩ් පතිරණ ඇමතිතුමා නෙවෙයි, කින්ස්ලි වික්‍රමරත්න ඇමතිතුමා. කින්ස්ලි වික්‍රමරත්න ඇමතිතුමා මේකට විශේෂ උනන්දුවක් ගන්න හේතුව ඔය මහාචාර්ය ලලිත් එතුමාගේ ඥාති දරුවා. එතුමා මේ රොබෝ තාක්ෂණය පිළිබඳ PhD එකක් ලෝකේ තාම දියුණු පළවෙනි විශ්වවිද්‍යාල 25 අතර තියෙන කැනඩාවේ බ්‍රිටිෂ් කොලඹියා විශ්වවිද්‍යාලයෙන් අරගෙන ලංකාවට ආපු වෙලාවේ එතුමා තමයි මේ තොරතුරු තාක්ෂණය දරුවන්ට උගන්වන්න ඕන කියන අදහස ගෙනාවේ. ඒ නිසා මේ පිළිබඳව කැබිනට් පත්‍රයේ කින්ස්ලි ගෝණකම්ට තමයි දැම්මේ. මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතිපත්තියක් හැටියට අනුමත වෙන ගමන් ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය ගන්නයි කියලා යටින් නිර්දේශයක් කරලා තිබ්බා. ඒ නේෂනල් ප්ලෑනින් කමිටි එක ප්‍රශ්න දෙකක් ඇහුවා. එකක් තමයි මේකට සල්ලි කොහෙන්ද, දෙවෙනි එක තමයි ආචාර්යවරු කොහෙන්ද. ආචාර්යවරු කටුබැද්දෙන් ගන්නවා කිව්වා, සල්ලි අය කරනවා කිව්වා. ඊට පස්සේ අර අපේ ලේකම්තුමාගේ කතා චරිත හේරත් මහාචාර්යතුමාගේ කතාවේදී කිව්වා අර වෙළඳ අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීමේදී ඒ ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරමින් සමාගම හදන්න සූදානම් වෙනකොට නැෂනල් ප්ලෑනින් කමිටි එක මේ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරා. මේක අනුමත කරන්නේ ඒ සමගම කටුබැද්ද විශ්වවිද්‍යාලයට අලුත් උපකුලපතිවරයෙක් පත් වුණා. ඔහු කිව්වා මේක විශ්වවිද්‍යාලයෙන් අයින් කරන්න කියලා. ඊට පස්සේ ඇත්තටම මේ විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති සෑම් කරුණරත්නත් මහාචාර්ය ලලිතුත් දෙන්නා මේ සමාගම හැදුවේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයතනයක් හැටියට, අපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් හැටියට. ඉතින් මේ විදිහට තමයි හාවර්ඩ් විශ්වවිද්‍යාලය හදලා තියෙන්නේ. මේ විදිහට තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය හදලා තියෙන්නේ. මේ විදිහට තමයි ඉලේල් විශ්වවිද්‍යාලයත් හදලා තියෙන්නේ. එහෙම හැදුවා. ඒ හදපු එකට පත් කරපු පළවෙනි අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රොෆෙසර් සෑම් සභාපති. ප්‍රොෆෙසර් සෑම් පුද්ගලයෙක් හැටියට තමයි මේකට එකතු වුනේ. උපකුලපති හැටියට නෙවෙයි. ඔහු විශ්‍රාම ගියා. විශ්වවිද්‍යාලේ බෑ කිව්වා. ලලිත් ප්‍රොෆෙසර් ලලිත් පුද්ගලයෙක් හැටියට තමයි මේකට එකතු වුනේ. ප්‍රොෆෙසර් ලක්ෂ්මන් රත්නායක පෞද්ගලිකව ඒක හොඳට බලා ගන්න පුළුවන් අපේ සභාපතිතුමාට කෝප් කමිටුවට මේ අපේන් සීමිත සමාගම ලියාපදිංචි ගත්තම මේක ලියාපදිංචි කරලම තියෙන්නේ මහ පොළොට්ටවත් රජයටවත් වෙළඳ අමාත්‍යාංශයටවත් බොරටුව විශ්වවිද්‍යාලයටත් කිසිම එකට සම්බන්ධ නැති ආයතනයකට මිනිසුන්ට කරන්න දෙයක් නැති වුණා සභාපතිතුමනි මේ පැත්තේ විශ්වවිද්‍යාලය කිව්ව අයින් වෙන්න කියලා මේ පැත්තෙන් මේ 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 ජාතික සැලසුම් කමිටුව නේෂනල් ප්ලෑනින් කමිටුව කිව්වා කැබිනට් පත්‍රය අනුමත කරන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිණිය හම්බුණා මට මතකයි මේ අය. චන්ද්‍රිකා මැතිණිය කිව්වා BOI එකට පොඩි ග්‍රාන්ට් එකක් දෙන්න කොහොම හරි පටන් ගන්න කියලා. ලක්ෂ පහක් තමයි දුන්න ග්‍රාන්ට් එක. හැබැයි ඒ වෙලාවේ ඉල්ලුම් පත්‍ර කැඳෙව්වා. ඉල්ලුම් පත්‍ර 4000 ගාණක් ආවා. ඉල්ලුම් පත්‍රයකට රුපියල් 1000 ගානේ අය කරා. ලක්ෂ 40,50ක් ඒකෙන් හම්බුණා. මර්චන්ට් තාවය කිය ලංකා බැංකුවට ආйти ඒ ගොඩනැගිල්ල කුලියට දුන්නා. ඒකටත් මැදිහත් වුණේ චන්ද්‍රිකා මැතිනි. ඒක කුලියට දුන්නා. එතන මේ ස්ලීට් එක පටන් ගත්තා මාළඹේ නෙවෙයි. එතන මේ ස්ලීට් එක පටන් ගත්තා අපයෙන් සීමිත පෞද්ගලික සමාගමක් ඇති. ඒ නිසා මේ ආයතනයේ කවම කවදාවත් මහ පොළොට්ටුවත් වෙළඳ අමාත්‍යාංශයටවත් විශ්වවිද්‍යාලයටත් අයිතිව තිබෙන්නේ නැහැ. ඒකම මේ වාර්තාවේ කියනවා මේ අමාත්‍යංශයේ ලේකම්ගේ තීරණය ඇත්ත ලේකම්තුමා මහාචාර්ය හේරත්නතුමා ආවේ කිතාම හොඳයි මේ තීරණය මේ ලේකම්ගේ තීරණය එතුමන් කිව්ව එක ඇත්ත ඒ තීරණය ගත්තට පස්සේ තමයි ඒ තීරණය අරගෙන දවස් කීපයකින් තමයි මොරටු කියන්නේ විශ්වවිද්‍යාලයෙන් අයින් වෙන්නේ කියලා ලලිත් ඉල්ලා අස්සෙනවා
ඔව් චාරිත හිරත් මන්දිතුමා
මගේ ඊටාම හිතමෙත්‍ර ගරු ඇමතුමනි හැබැයි මේ ෆැක්ස් වලින් කියන්නේ නම් ඔබතුමා කටින් කියන එක හරි ෆැක්ස් වලින් කියන්නේ වෙන එකක් ඔව්
මේ වෙන්නේ ඔබතුමා කියන කාරණේ හැබැයි මම මේක දන්නවා හැබැයි මොරටුෙන් අයින් වෙනවා සෑම් මිනිස් ඉක්මනින් විශ්‍රාමයක් හිටපු උපකොළ පිටුමා ලලිත් තිල් ආසෙන් මේ සියලුම දෙනා මේ ලීලා රත්න වෙළඳ අමාත්‍යාංශේ මේ තේනුවර සිල්වා වෙළඳ අමාත්‍යාංශේ මේ තිලා නිදේශින් BOI කම්පැනි මේ සියරම් පෞද්ගලික ඇවිල්ලා තියෙන ඔබතුමාට හොඳට බලන්න පුළුවන් හොඳටම බලන්න මට කරදර කරන්න එපා හොඳට බලන්න පුළුවන් ඒක සමාගම් රෙජිස්ට්‍රේෂන් එකේ පිටපත ගත්තම් සමාගම් රෙජිස්ට්‍රේෂන් එකේ පිටපත ගත්තම් මේ අනුව මේක පටන් ගත්තේ මාළඹේ නෙවෙයි ඊළඟට සභාපතිතුමා ඔබතුමා කිව්වා ඔබතුමාට තියෙන තොරතුරු අනුව මේ ඉදම දැන් ගිහිල්ලා නෑ ගිහිල්ලා නෑ ඒකට තවමත් බදු කුලිය ගෙවනවා ඒකට තවමත් බදු කුලිය ගෙවනවා ඒ ඉදම අදත් මහ පොළ ඒකට අදත් ගිය අවුරුද්දෙත් දිගටම බදු කුලිය ගෙවනවා ඒක අරගෙන නෑ දැන් මේ ආයතනය ඇත්තටම චන්ද්‍රිකා මැතිණිය තිබ උනන්දුව නිසා 1990 එතුමිය මුදල් ලමිතුමිය හැටියට කැබිනට් අයවැය ලේකනයේදී මිලියන 90ක් වෙන් කරනවා තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට. හැබැයි තොරතුරු තාක්ෂණ අධ්‍යාපනයට වෙන් කරපු මේ මිලියන 80 දීලා මාළඹේ ඉඩම බද්දට දීලා මෙතන මේ ගොඩනැගිලි හදවන්න තමයි ඕනකම තිබ්බේ. හැබැයි මේ මිලියන 90 දෙන්න පුළුවන් කමක් උනේ නැහැ. ඒක එච්චර හොඳ නැහැ කියන තීරණයකට පස්සේ ඇවිල්ලා එතුමිය අග්‍ර විනිශ්චයකාරයා සරත් සිල්වා ළඟට ඇරියා මේ කණ්ඩායම. ඒ වෙලාවේ සරත් දැන් මේ ස්ලීට් එක හදලා ඉවරයි සභාපතිතුමනි. දැන් ස්ලීට් එක හදලා ඉවරයි. ඒක ලියාපදිංචි කරලා ඉවරයි. ඒක අපයෙන්
සීමිත තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
අපයෙන් සීමිත පෞද්ගලික ආයතනයක්. ඒක කිසිම රජයකට සම්බන්ධයක් නැහැ මහ පොළොට්ටත් නැහැ වෙළඳ අමාත්‍යාංශෙත් නැහැ විශ්වවිද්‍යාලෙත් නැහැ දැන් අග්‍ර විනිශ්චය කාර්යාලය ළඟට ගියාම අපිට උදව් කරන්න මේ ඇතුළම් මුදලේ ඇමතිතුමා මේ ඉඩම අරගත්තේ අධ්‍යාපන ආයතනයක් හදන්න මේක අපිට දෙන්න කිව්වම එතුමා කැමති වුණා මේක බදු ක්‍රමයට දෙන්න එතුමා කැමති වුණා ග්‍රාන්ට් එකක් හැටියට ආධාරයක් හැටියට මිලියන 500ක් දෙන්න හැබැයි මිලියන 500ක් දෙන්න බැරි වුණා. ඒ අනුව මෙතන හදන්න පටන් ගත්තා. මිලියන 300ක් විතර ගන්නකොට රවි කරුණානම් එක වෙළඳැමති වුණා. එතන එක නැවැත්තුවා. ඊට පස්සේ මේක බද්දට මේ ඉඩම ගන්න ගියාම එදා වෙළඳැමතිතුමා මහපොළ අරමුදලට මේක බද්දට දෙන්න එකඟ වුණේ අවුරුදු 6කට. හැබැයි අවුරුදු 6කට අරගත්තම නැවත චන්ද්‍රිකා මැතිනිය බලයට ආවා. නැවත වෙළඳ අමාත්‍යාංශයේ ඇමති හැටියට ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමා ආවා. ජේරාජ් ප්‍රනාන්දුපුල්ල ඇමතිතුමා අවුරුදු 60කට දුන්නා. අවුරුදු 60කට දුන්නා. ඒ නිසා ඇත්තටම සභාපතිතුමනි මේ ඉඩම අවුරුදු 60කට දුන්නේ ජේරාජ් ඇමතිතුමා. ඒ දුන්නේ බදු කුලියට. මේ ආධාරයේ ග්‍රාන්ට් එකක් හැටියට දුන්නට පස්සේ මේ 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 මුදල ඉල්ලුවා. ඒකට තමයි ඒ මිලියන 360 ගානක් තිබ්බා මිලියන 408ක් මේ අය ගෙවලා එන්න අයමුත් නිදහස් වුණා. එනිසා මම ඔබතුමාට කියන්න කැමතියි ඇත්තටම මේක පටන් ගත්තේ අපෙන් සීමිත පෞද්ගලික ලාභ නොලබන සමාගමක් හැටියට පළවෙනියෙන් ඉල්ලුම් පත්‍රවල
ලැබිලි
ළමයි 400ක් ගත්තා. ඒකෙන් මිලියන 12ක් හම්බුණා. ඒකෙන් මිලියන 12ක් හම්බුණා. ළමයි 400ක් ගත්තා. ඒ මිලියන 12න් මෙහෙම තමයි මේක පටන් ගත්තේ. ඊට පස්සේ කට්ටිය DFCC බැංකුවෙන් පෞද්ගලික ණයකුත් ගත්තා. නැත්නම් මම කියන්න කැමතියි ඔබතුමා නැවත ඔබතුමාගේ ડોකියුමන්ට්ස් බලන්න, කෝප් කමිටුව බලන්න. මම දන්න තොරතුරු අනුව මේක කවදාවත් රජයට තිබ්බේ නැහැ. මේක අපයෙන් සීමිත පෞද්ගලික සමාගමක්. ඒක තමයි හාවඩ් විශ්වවිද්‍යාලයේ පදනම. ඒක තමයි යේල් විශ්වවිද්‍යාලයේ පදනම. ඒක තමයි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පදනම. ඒ නිසා ඒක නිවැරදි හැදුවා. ඒ විතරක් නෙවෙයි සභාපතිතුමනි ඉවර කරන්නම් මේ කියලා අද ලංකාවේ තියෙන ඉතාම හොඳ විශ්වවිද්‍යාලය. ඉතාම හොඳ විශ්වවිද්‍යාලයක්. 491ක් විදේශ දරුවෝ ඉන්න. හැම අවුරුද්දකම සෞදි අරාබියෙන් දරුවෝ 100ක් එනවා මේකට. මමයි ඔහුන්ට උපාධි ප්‍රදානය කිරීමේ බලය දුන්න සස් අධ්‍යාපන ඇමතිවරයා හැටියට. එනිසා අද 14,000ක් දරුවෝ ලංකාව පුරා මේ උසස් අධ්‍යාපනයේ අහිමි වෙච්ච දරුවෝ ලකුණෙන් දෙකෙන් භාගෙන් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න බැරුව අද මේක ඉගෙන ගන්නවා. මේක අපට තියෙන මහා සම්පතක්. ඒක ගැන හිතන්න කියන කාරණකෙම මම කියන්නේ.
බොහොම ස්තුතියි. ඔව් ඔනරබල් ප්‍රොෆෙසර් චරිත හිරත්.
අර සභාපතිතුමනි මට මගේ අපේ ගෞරව ගරු ඇමතිතුමා කියපු කාරණයට කරුණු දෙකක් මට තියෙන ප්‍රතිචාර වශයෙන් දක්වන්න. එකක් තමයි ඕක පෞද්ගලික ආයතනයක් නෙමෙයි ෆැක්ස් වලට අනුව. දෙවෙනි එක මේක 2003 මාර්තු මාසේ 19 වෙනිදායි 2005 නොවැම්බර් මාසේ 14 වෙනිදායි මේ දෙපාරම ඇග්‍රිමන්ට්ස් ගැහුවා වෙළඳ අමාත්‍යාංශයේ මහපොළත් එක්ක. ඒ වගේම මෑත භාගෙත් ඔය මම කියපු 2015 මාර්තු මාසේ 19ත් එහෙම ඇග්‍රිමන්ට්ස් ගැහුවා. එහෙම ඇග්‍රිමන්ට්ස් ගහන්නේ නැහැ පෞද්ගලික කම්පැනි රජයත් එක්ක. දෙවෙනි කාරණේ මට මේක කියන්න ගරු සභාපතිතුමනි ඉඩ දෙන්න. මම කෝට් කරන්නම්. කෝටේෂන් එකක් කියවනවා. මේක තියෙන්නේ මහපොළ බාරකාර අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාවේ මිනිත් එක. Until the formal procedure in report of the formation of the project is completed, the guaranteed limited company has been formed as an interim arrangement as decided upon the meeting held on 28 January 1999. The board of the guaranteed company will comprise members from University of Moratuwa, Ministry of Internal and External Commerce, Board of Investment, members from University Grant Commission, and the Ministry of Education and Higher Education. මේ කට්ටිය තමයි තාම ඉන්නේ.
ඔව්. OSBM තමයි. විතකේටින්
පැහැදිලි කිරීමක් කරන්න. කතා කරන්නේ නැහැ. ගරු සභාපතිතුමාගේ මේ ප්‍රකාශනයේට මගේ ගෞරවය පිරිනම්මෙන් මේකට උත්තරේ තියෙනවා මේ මයි ළඟ. ගරු සභාපතිතුමනි මේ ගරු සභාපතිතුමනි මේක මම හැන්සඩ් කරනවා. එතකොට එතුමාට කෝප් එකේදී මේක බලා ගන්න පුළුවන් වෙයි. මේකේ තියෙන වார்த்தාව.
හරි බොහොම ස්තුතියි. මේක Honorable Eran Wickremarathne, you have 10 minutes.
Oh, thank you.
But one minute, Honorable Eran. Honorable Minister Mahindananda wants to make a clarification.
Garu Mulasane Sabhapathumani, Parliamentu Mantri Vijitha Herath Mantrituma Visin, mama nathi welawae prakashanayak karala thibuna. Indiyawen aanayane karana labu pohora sambandhayen wanchawak sidu welawa thiyenawa kiyala. ඒ පිළිබඳ පැහැදිලි කිරීම පාර්ලිමේන්තුවේ කරන්න කියලා. ඒ නිසා තමයි මේ පැහැදිලි කිරීම කරන්න ගරු කතානායක සභාපතිතුමනි එතුමා කියලා තිබුණා යුනයිටඩ් ෆාමර්ස් කියන සමාගමක මොහාන් කියන පුද්ගලයෙක් සහ තිලකරත්න කියන පුද්ගලයෙක්ගේ ගිණුම වලට මුදල් බැර වෙලා තියෙනවා. මේක රාජ්‍ය මුදල් කොහොමද බැර වුණේ කියලා මුලින්ම කියන්න ඕනේ ශ්‍රී ලංකාවට මේ නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරීමේදී ශ්‍රී ලංකා ඉන්දියන් ට්‍රේඩ් ඇන් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් එකෙන් තමයි එකෙන් ඉන්දිය තානාපති කාර්යාලය හරහා තමයි මේ යෝජනාව රජයට ඉදිරිපත් වෙන්නේ ඉන්දිය තානාපති කාර්යාලය හරහා. එතෙන්දී ඉෆ්කෝ කියන ඉන්දිය රජයේ සමාගමක් තමයි මේ ඉන්දියන් අපේ ශ්‍රී ලංකා ඉන්දියන් ට්‍රේඩ් ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන් බෝඩ් එකත් එක්ක මේ ගිවිසුමට එළඹිලා තියෙන්නේ. ඒ අනුව ඉෆ්කෝ කියන ඉන්දියන් ෆර්ටිලයිස කෝපරේෂන් මෙන්න මේ සමාගමේ නියෝජිතයා හැටියට යුනයිටඩ් ෆාමර්ස් කියන ලංකාවේ දේශීය සමාගම නම් කරලා තියෙනවා. ඒ අනුව ඒ අය තමයි මේ ටෙන්ඩර් එකට මේ ප්‍රපෝසල් එක ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව රජය ඒ සමාගම නම් කරන ලද නියෝජිතයාට මුදල් බැර කරලා ඔහු විසින් එල්සී අරලා මේ භාණ්ඩ ආනයනය වෙලා තියෙනවා. කිසිදු ආයතන ගණදෙනුවක් සිද්ධ වෙලා නැහැ. මේ පිළිබඳව ඕනම විස්තරයක් අවශ්‍ය නම් අපිට පැහැදිලි කරන්න පුළුවන්.